ඊළඟට කරු පීල් මාසල් සරත් පොන්සේකා මෙත්තම ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලේස් කරු සුරෙන් රාගොන් මෙත්තම මුලාසනේ පෙම්.
ඔබතුමා කතා කරන්න සුතේ.
සුති මුලසිනේ මන්ත්‍රීතුමනි. අද අපි විවාදයට අරගෙන තියෙන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව. මෙවරත් එතුමාගේ රාජාසන කතාවේදී අපට එතුමා එක්ක වැඩ කරන කාලෙත් නිතර අහන්න හම්බුණ, යහපාලනයේ රජ කාලෙත් අහන්න හම්බුණ සුන්දර කතා කීපයක් අහන්න ලැබුණා. එතුමා හතරවරන් දෙවිවරු ගැන කිව්වා, පරාක්‍රමබාහු රජුරුව ගැන කිව්වා, ආසියාවේ ධාන්‍යාගාරය ගැන කිව්වා, දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රය ගැන කිව්වා, ආසින් වැටෙන එක ජල බිංදුවක්වත් සාගරයට අරින්න එපා කිව්වා. ඒ වගේ සුන්දර කතා හැමදාම අපි එතුමාගෙන් අහලා තියෙනවා. හැබැයි එතුමා මේ අවස්ථාවේදී තිරුකුණාමලේ සිංගප්පූරුවක් කරන කතාව කිව්වේ නැහැ. මේ අවස්ථාවේදී අර මහනුවර නගරයේ ට්‍රැෆික් කඩු කරන්න යටින් බිංගියක් හදනවා කියපු කතාව කිව්වේ නැහැ. මට තාම මතකයි තිරුකුණාමලේ සිංගප්පූරුවක් කරන්න කණ්ඩායමකට සැලැස්මක් හදන්න කියලා රුපියල් මිලියන් 250ක් ගෙව්වා. මහනුවර නගරය යටින් බිංගියක් යන පාරක් හදන්න කියලා සැලසුම් කරපු එක්කෙනාට රුපියල් මිලියන 300ක් ගෙව්වා. එයාගේ සැලැස්ම තිබුණ එකම දෙයයි මහනුවර නගරයේ පේමන්ට් පළල් කරලා තිබුණ අඩි 20කට විතර. පාරේ වාහනවත් යන්න බැරි වෙන. එතකොට මේ වගේ දේවල් තමයි එතුමායි මේ පාරක් කතාවේ අපි දැක්කේ. හැබැයි එතුමා කියන්න අත්‍යවශ්‍ය දෙයක් එතුමායි කතාවේ කියලා තියෙනවා මම දැක්කේ නැහැ. මම එතුමාගෙන් ඒක ප්‍රශ්න කරා ජනාධිපතිතුමා හම්බෙන්න කාර්යාලයට ගියපු වෙලේ. දූෂණය ගැන එතුමා හරබර විදියට යමක් කියලා නැහැ. දූෂණය ගැන එතුමා එක පේලියයි කියලා තියෙනවා. ඒ පේලිය කියලා තියෙනවා රටේ දූෂණය ක්‍රියාත්ම ගුණා කියලා ජනතාව අතර කතා බහක් තියෙනවා කියලා. එතරයි කියලා තියෙනවා. ඊළඟ පේලිය කියලා තියෙනවා බිල්ලන් මම පාන්න හොඳ නැහැ කියලා. ඒ කියන්නේ මේ දූෂණය ගැන මං හිතන්නේ බැඳුම් කරගෙන කියපු එක ගැන වෙන්න ඇති. බිල්ල මම පාන්න එපා කියලා තියෙනවා. මේ වෙනකොට අපේ රටපත් වෙලා තියෙන ඉරණම ඉතා කණගාටුදායකයි. සමුන්නාසල අතීතය අහලා තිබුණා ලෝකේ ඉතා කාලකන්ණි තත්ත්වයට පත්වෙච්ච රටක් දෙකක් ගැන. වර්තමානයේ අපේ රටේ තත්ත්වයට පත් වෙලා තියෙන අපි එහෙම වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. දූෂිත රාජපක්ෂ දේශපාල නායකත්වය සහ ඔහුගේ වටේ හිටපු දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාදාමය නිසා තමයි අපේ ජනතාවට ජීවත් වෙන බැරි රටක් අද ඇති වෙලා තියෙන්නේ. මම දැක්කා ඉන්දියාවට ආපු පලේ අර ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරියක් සමන්තා පව කියලා තිබුණා. රාජපක්ෂ පාලනයේ අතීතයේ ප්‍රතිලාභ ලැබිය නොහැකි ව්‍යාපෘති කළා, ණය අරගෙන, ඒ වගේම කොමිස් ගහලා මුදල් වංචා කරපු නිසා අපේ රට අගාධයට වැටුණා කියලා. වර්තමාන රජෙත් වැරදි හා අකාර්යක්ෂ මුල්‍ය කළමනාකරණය නිසා රට අනන්තයටම කඩා වැටලා තියෙනවා. මේ වෙනකොටත් අපි දකිනවා මේ රජයේ තාම මුල්‍ය වංචාවන් සිද්ධ වෙනවා. මේ රටේ ජනතාව පෝලිං වල හිටියා ගෑස් නැහැ කියලා. ඒ අතරේ ගෑස් නැව් ගෙන්න ගන්න උත්සාහ කරා, ණය අරගෙන. ඒක නැවක් ගෙන්න ගත්තා. ඒ නැවේ මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 34ක් වැඩියෙන් ගෙව්වා ගෑස් මෙට්‍රික් ටොන් එකකට. ඒ හරහා නැති වුණ මුදල අහිමිවෙච්ච මුදල කෝටි 136ක්. ඊට වඩා අඩුවෙන් ගන්න තියෙනකොට ඩොලර් 130ට ගත්තා. ඩොලර් 96ට මෙට්‍රික් ටොන් එක ගන්න තියෙනකොට. තාම මේ වංචා නැවතිලා නැහැ. අවභාවිතය තාම නැවතිලා නැහැ. අපි දකිනවා මේ දවස්වලත් නොයෙක් තනතුරු දෙනවා. ඒ තනතුරු දෙනවා හිතවතුන්ට, මිත්‍රයින්ට. ප්‍රබල තනතුරු. ඒගොල්ලන්ට කාර්යාල දෙන්න ඕනේ. ඒගොල්ලන්ට යාන වාහන දෙන්න ඕනේ. ඒගොල්ලන්ට කාර්ය මණ්ඩල දෙන්න ඕනේ. ඒ ඔක්කොම කරන්නේ මේ ජනතාවගේ සල්ලි වලින්. මට මේ අවස්ථාවේ මතක් වෙනවා එතුමා අතීතයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය වර්ෂයකට බිලියන 65ක් පාඩු ලබන කොටත් යහපාල ආණ්ඩුව ආවම එතුමා මිත්‍රයෙක් දාලා සභාපති සභාපති හැටියට ඒ සභාපතිගේ වැටුප මිලියන 5ට තිබුණ වැටුප මිලියන 10ක් කරා මාසෙට ලක්ෂ 50 වැටුප ලක්ෂ 100ක් කරා එතකොට මා හිතනවා මේ අවස්ථාවේවත් එතුමා ඒ මානසිකත්වය නැතුව රටේ මුදල් ආරක්ෂා කරගෙන අවභාවිතය නැතුව වැඩ කරන්න සූදානම් වෙයි කියලා. අද මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉතාම අසරණ වෙලා ඉතාම වේදනාවෙන් කලකිරීමෙන් බඩගින්නේ විපාසයෙන් අසහනයෙන් අසරණ වෙලා ආවේගශීලී වෙලා. එතකොට මෙයාට වග කියන්න ඕනේ මේ රට මේ තත්ත්වයට පත් කරපු පාලකයෝ. අපි දකිනවා වර්තමාන රජය හා රාජපක්ෂවරු අපේ ජීවිත පමණක් නෙමෙයි අපේ දරුවන්ගේ අනාගතය පවා විනාශ කරා. අපේ දරුවන්ගේ අනාගතයට යුද්ධේ තියෙන කාලෙවත් මේ වගේ කනකොක අඩලා තිබ්බේ නැහැ. ඒ කාලේ දරුවෝ හැමදාම ඉස්කෝලේ ගියා. ඒ කාලේ ප්‍රවාහන පද්ධති කඩන් වැටලා තිබ්බේ නැහැ. ඒ කාලේ ස්කූල් බස් ගියා. එතකොට අද මේ රට ඉතාම දුෂ්කර තත්ත්වයකට පත් කරලා තියෙන එකට මේ රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන් වා කියන්න ඕනේ. වර්තමාන රජයේ උද්දච්චකම සහ ඒ අතරම ජනතාව හිතන්නේ මෝඩයෝ කියලා හිතලා ජනතාව අන්ධවලා ක්‍රියා කිරීමේ කල් ක්‍රියාව පුරුද්ද නිසා අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා ජනතාව නැගිටගෙන එනකොට මේ රජයේ මැතිඇමතුරු පලා ගියා, අගමැති පලා ගියා. නමුත් දැන් අපි දකිනවා ආපහු ඇවිල්ලා පම්පෝරි ගහන්න පටන් අරන් තියෙනවා. දැන් ජනතාවට අභියෝග කරනවා අපි නැවත ආපහු එනවා කියලා. එතකොට ඒ තත්ත්වයට මේ රට පත් කරලා මේ රටේ ජනතාව මෝඩයොන්ට අඳලා ජනතාවගේ ජීවිත විනාශ කරපු මේ රජය නැවතත් ඔළු උස්සගෙන එන එක කනගාටු වන කාරණාවක්. ජනතාව මේ ගැන අවදියෙන් ඉන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව මුදල් හොරා කාලා රාජපක්ෂවරු ඔවුන්ගේ දරුමල්ලෝ ඒගොල්ලන්ට සුඛ විහරණ ලබා දුන්නා. ඒගොල්ලන්ට ආතල් ලබා දුන්නා. ඒගොල්ල කාර් රේස් ගියා. සමුදාය කට්ටිය වැලිගෝණි ගැහුවා. අපේ දරුවෝ අසරණ වෙලා දුකටපත් වෙලා කන්න බොන්න නැතුව මේ රටේ ජීවත් වෙනවා 150කට වඩා. අපි දැක්කා රාජපක්ෂවරු එක දරුවෙකුට ඒ දරුවා මං හිතන්නේ ඒ ලෙවල් වලට පාස් නැහැ. එයා රොකට් විශේෂඥයෙක් කරන්න කියලා ජනතාවගේ සල්ලි ඩොලර් මිලියන 400ක් වියදම් කරා. ඒ රොකට් එක කොහෙද ගියේ, ආවේ කොහෙද කවුරුත් අද වෙනකන් දන්නේ නැහැ. රොකට් ඒ ආතතිය රොකට් ශෝකය සඳහා වියදම් කළ ඩොලර් මිලියන 400ක් කියන්නේ අපේ රටේ මුදලින් බැලුවොත් බිලියන 160ක්. මේ වගේ දේවල් කරලා තමයි මේ රටේ ජනතාව හිඟාකන තත්ත්වයට මේ රට පත් කරේ මේ රාජපක්ෂ පාලනේ. මේ වෙනකොට අපි දකිනවා ගෑස් පෝලිං නැහැ. ගෑස් පෝලිං නැති වුණා ලෝකෙ හැමතැනින්ම ණය අරගෙන වැඩියෙන් ඉන්දියාවෙන් ගෑස් නැව් කීපයක් ඒවා ඇලවුම් කරපු නිසා. එහෙම නැතුව අපේ ආර්ථිකය ඉහළ ගියපු නිසා නෙමෙයි. ඒ අතරේ අපි දකිනවා තෙල් පෝලිං නැහැ. තෙල් පෝලිං නැති වුණාට රටේ ජනතාවට තෙල් නැහැ. එකම දේ කට්ටිය පාරේ නැහැ. ඒ කට්ටිය ගෙදෙට්ට වෙලා ඉන්නවා වාහනවලට තෙල් නැතුව. තෙල් නැති හින්දා විදුලිය නැහැ. ගෙදර හිටියට වැඩක් නැහැ, පොතක් පතක්වත් බලන්න බෑ. මේ වගේ අස්සරණ තත්ත්වයකට කාලන කණි තත්ත්වයට මේ රට දාලා මේ දේශපාලනඥයෝ තාමත් හිතාගෙන ඉන්නවා ඒගොල්ලොන්ට අනාගතයක් තියෙනවා කියලා. මේවා දුන්න කියලත් මේ ගෑස් තෙල් එහෙම නැත්නම් විදුලිය දුන්න කියලත් අපේ රට ලෝකයේ අනිත් රටවල් එක්ක බැලුවම අන්ත දුගී රටක් තමයි ඒත් ඉස්සරහටත් තියෙන්නේ. අපේ රට අන්ත දුගී රටක්. අපේ රට මේ වෙනකොට මුළු ලෝකෙම හිඟා කන්න පටන් අරන් තියෙන රටක්. ලෝකේ දුප්පත් වෙලා කන්න බොන්න නැති ජනතාව ජීවත් වෙන රටවල් වෙලනොත් අපි වෙන මේ වෙනකොට හිඟා කනවා. මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ බහුතරයක් ඉන්න රටවල් වෙලනොත් අපි වෙනකොට හිඟා කනවා. ඒකන්ද මේ පෝලිං නැති වුණා කියලා මේ රටේ ජනතාව තීරුම් ගන්න ඕනේ. අපේ රට හිඟන තත්ත්වයට පත් වෙච්ච එකෙන් ගොඩ ගන්න මේ වෙනකොට කිසිම සැලැස්මක් නැහැ. අපේ දරුවන්ට ලෝකේ අනිත් දරුවන්ට තියෙන සපහසුකම් නැහැ. කෑම බීම නැහැ. ලෝකේ අනිත් දරුවෝ සප පහසු ඇති බස්වල, ස්කූල් බස්වල පාසල් යනකොට, දෙමව්පියන්ගේ කාර්වලින් ගමන් කරනකොට අපි දකිනවා අපේ දරුවෝ 3 wheel වල motorcycle කටු වල තමයි ගමන් කරන්නේ කොළඹ ඉස්කෝලේ පවා. එතකොට මේම තියෙද්දී
you have 2 more minutes sir.
සියල්ල සම්පූර්ණයි කියලා හිතනවනම්
විනාඩි දෙකක් ඔබතුමාට තියෙනවා තවත්.
සියල්ල සම්පූර්ණයි කියලා හිතනවනම් මේ රටේ ජනතාව තාමත් ඉගෙනගෙන නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි රණිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මට වෙලාව නැති නිසා එතුමාගේ ආත්‍ය සරස්මත් තාම නැහැ. IMF එකට ගියත් අලිසද්රි ගෙවමනාවට ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ රජේ වෙලාවේ එතුමා ආත්‍ය සරස්මත් ඉදිරියට දාන්න නායකකා රටට කන්න බොන දීලා රටට ගොඩ වෙන්න බෑ කියන එක මතක් කරන්න කැමතියි. රටේ ආර්ථිකය ගොඩ දාන්න එතුමා අලුත් මාර්ගයක් හදලා නැහැ. හැබැයි එතුමාගේ වටේ ඉන්න හෙංචයියෝ ටිකක් නම් මේ කාලේ හොඳට ආතල් ගන්නවා කියලා අපට පේනවා. එතුමාට අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අරගල හිටපු තරුණ දූ දරුවන්ගෙන් පිළිගන්න එපා. ඒගොල්ල අත්අඩංගුවට ගන්න එපා. පැපොල් කෑවක් කෑවා කියලා කූඩුවේ දානවා. ජනාධිපති පැනලා ගියන් පස්සේ යාගේ කොඩිය ඇඳගෙන ගියා කියලා තරුණෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ තරුණයා හිතන්නේ නැති මේක බතෙක් දෙදි කෑල්ලක් කියලා. ඒ වගේ දේවල් වලට අත්අඩංගුවට ගන්නවා. දූෂණයෙන් පිරුණ රටේ දූෂණයට අතහිත දෙන දූෂණය පතුරවන එක දේශපාලන චුරුදුක් ක්‍රියාමාර්ගයක් ගන්න එතුමා ලෑස්තිලා නැහැ. අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වෙනුවට එතුමා පිළිගන්නේ මේ රට වෙනුවෙන් හඬන ගමු තරුණයින්ගෙන් මේ රට වෙනුවෙන් යම් කිසි මාර්ගයකට රට ගෙන යාම යුතුයි කියලා මාර්ගය කපන්න උත්සාහ කරපු දරුවන්ගෙන් ඒක වහම නවත්තන්න කියලා. එතුමාට මේ දරුවෝ අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. මේ රටේ සියලුම ජනතාව මේ දරුවෝ වෙනුවෙන් හිට ගන්න ඕනේ. මේ දරුවෝ හිරගෙවල් වල දාන එක නවත්තන්න ඕනේ. ඒගොල්ලොන්ට වරින් තුන කිත් කඩේක නවත්තන්න ඕනේ. මේ දරුවෝ යම් කිසි ප්‍රමාණයකට හරි මේ රටට හරි මාර්ගයක් කැපුවා. අපේ දූෂිත දේශපාලනඥයෝ කාලයක් හැංගිලා හිටියා. දූෂිත දේශපාලනය පග අල්ලස් දීලා පාර්ලිමේන්තුවට එන එක, හොර ජාවාරංකාරයෝ සල්ලි හම්බ කරලා කසිප්පි උකුණලා හරි පාර්ලිමේන්තුවට එන එක, ඒව නවත්තන්න තමයි මේ දරුවෝ නැගී සිටියේ. ඒකට මේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම අතහිත දෙන්න ඕනේ. මේ දරුවන්ට
ආරක්ෂා කාලය අවසන් කරන්න ඕනේ. කරුණාකර අවසන් කරන්න.
නමුවෙනිත අරගලේ පැවතින් නැතුණත් මර්ධනයේ හැමුවේ අරගලේ මර්ධනය වුණා. නමුත් අරගලේ සංකල්ප ඉවරලා නැහැ. අපි මේ අරගලේට හැමදාම ආශිර්වාද කරනවා. අරගලේ පෙස් සංවිධානය වෙන්න ඕනේ. ඒකට පොඩි කාලයක් යාවි. ඒක නිසා හිතන්න එපා අරගලේ ඉවරයි කියලා. නැවතත් ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා.
Thank you. Your time is over.
මට විනාඩියක් දෙන්න. මම මතක් කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට.
Sir, I will allow you to make the statement, not 1 minute. Finish the statement, sir.
1 minute, please. මේ ලෝකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ තියෙන ස්ටෝලන් ඇසට් රිකවරි ඉනිෂියේටිව් කියලා එකක් තියෙනවා. ලෝක බැංකුවෙන් ෆන්ඩ් කරනවා, UN එකෙන් ෆන්ඩ් කරනවා. මේ ක්‍රමවේදය හරහා ලෝකේ දූෂිත රටවල් වල නයිජීරියාව ඒ වගේ රටවල් වල අපි දැක්කා හොරගම් කරපු දේපළ නැවත ලබා ගන්නවා. ඒවා ඉන්දුනීසියාවේ සිදු වුණා, ගෝතමාලාවේ සිදු වුණා. අපි ආරාධනා කරනවා ජනාධිපතිතුමාට ඒ ක්‍රියාමාර්ගයේ ක්‍රියාවට යොදවලා අනිවාර්යයෙන් මේ දූෂිත හොරගම් කරපු දේපළ නැවත රටට ලබා ගන්න ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
Thank you.
Facebook එකේ දැක්ක කවියක් තියෙනවා.
Thank you sir. Thank you.
මට තප්පර 10ක් දෙන්න. මේ Facebook එකේ අද දැකලා මම මේක ලියාගත්තා. කුසට සාගිනි, හදට සෝගිනි, ඉනට වැරහෙලි, කැබලියෙල්ලා, සතුට සැනසුම අහිමි කරලු, අඳුර දිනූ කාලයේ ගිහිල්ලා, නොසිට බැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා, නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා.
Thank you. Thank you sir. Thank you very much for your contribution. මිලඟට ගරු ගීතා කුමාරසිංහ මහත්මිය ඔබට විනාඩි 6ක කාලයක් තිබෙනවා. කරුණාකර කාලයට ගරු කරන්න සියලු දෙනාව. Thank you.
මූලාසනාරුඩ මැතිතුමනි, අද අපි සියලු දෙනාම මේ කතා කරන්නේ අපේ ගරු ජනාධිපතිතුමා විසින් කරන ලද රාජාසන කතාව, ඒ පිළිබඳ අපි දරන අදහස්. මම පළමුවෙන්ම කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කතාව ඉතාම සාවධානව අසා සිටි කෙනෙක් මම, මේ අපේ මුළු පාර්ලිමේන්තුව වගේම. ඒ අවස්ථාවේදී එතුමා ඉතාම සරලව හැම දිනෙකටම වටහා ගන්නට පුළුවන් විදිහට මේ කතාව කළා. ඒ වගේම ජාතික ප්‍රශ්න, ජාති ආගම් වලට බෙදීමෙන් රටකට සිද්ධවන අපහසුව ගැනද කතා කළා. නමුත් මම හිතනවා ජනාධිපතිතුමනි, ඔබතුමා ඉතාම වැදගත් කාරණා දෙකක් තුනක් මගහැරුණා කියලා. එකක් පළමුවෙන්ම කියන්නේ, අද මේ රටේ ජනතාව විශාල වශයෙන් 225ම එපා, 225ම හොරු, 225ම දූෂිතයි, 225ම කරන්නේ හොරකම් කිරීම. පාර්ලිමේන්තුවට යනවා කියන්නේ හොරකම් කරන්න අවස්ථාවක් ලබා ගැනීම හැටියට මිනිසුන් කතා කරනවා. ඒ කියන හැම අවස්ථාවකම මට දැනෙන්නේ පපුවට පිහින් අනිනවා වගේ. 14 අවුරුද්දක් මගේ දේශපාලන ජීවිතේ මා මේ සියල්ල අතහැර පැමිණියේ, මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයට පැමිණියේත්, මම සිනමාවට පැමිණියේත් එකම කාල වකවානුවක. ඉතාම අද්දකීම් බහුල එතුමා විසින් මේ දූෂිතයන් පළවා හැරීමට, විශේෂයෙන් අපාලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නෙවෙයි, රාජ්‍ය සේවකයා, සමහර රාජ්‍ය සේවකින් අතිශයින්ම දූෂිත බවට පත් වෙලා තියෙනවා. එවැනි දූෂිතයින් පිළිබඳ හරියාකාරෝ බලා, මොකද මේ සියලුම බර, මේ සියලුම අපහාස සිද්ධ වෙන්නේ දේශපාලඥයාට පමණයි. නමුත් දේශපාලින් අතරත් පිරිසිදු චරිත බොහොමයක් තියෙනවා. එම නිසා එතුමා ඉදිරියට මේ දූෂණ වංචා කොමිස්කාක්කන්ව පළවා හැරීම පිළිබඳ කටයුතු කළ යුතුයි කියලා. කලාකාරියක් හැටියට මට අමතක කරන්න බෑ සිනමාව, කලාව, ඒ කියන විෂයන් පිළිබඳ එතුමාගේ දර්ශනය පිළිබඳ කිසිදු වැටහීමක් ආවේ නෑ. නමුත් ගරු මුලස්සරාඩුන මන්ත්‍රීතුමනි, පළවෙමින්ම කියන්න ඕනෑ, අපි උත්සාහ කරන්නේ සිනමාවට සංස්ථාවට සභාපති කෙනෙක් දාගෙන එයාට ඕන විදිහට පහුගිය අවුරුදු 70කට වඩා දේශපාලන කාලය තුලදී මේ සංස්ථාව තිබුණු හැම අවුරුද්දකදීම කරේ පහතින් පහතට යමින් සිනමාව කියන ඒ කර්මාන්තය කඩාකප්පල් කිරීම. අපි විශ්වාස කරනවා අපි සිනමාවට ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි කියලා. ඒ වගේම ජාතික කොමිෂන් සභාවක්, ජාතික නියාමක කොමිෂන් සභාවක් සංස්ථාව වෙනුවට ඇති කරමින් එහි පාලනයෙන් මේ සංස්ථාව ගැනීමට කටයුතු කළ යුතුයි. අද චිත්‍රපටි නිෂ්පාදනය කිරීම අන්තිම බිඳුවට බැහැලා තියෙනවා. චිත්‍රපටි 100 ගානක් තියෙනවලු පොලිමේ. නමුත් ඒකෙන් මිනිසුන්ට පෙන්වන්න යන්නේ චිත්‍රපටි 3-4 පමණයිලු. මේ තත්ත්වයේ ගියෝතින් අනාගතයේදී ලංකාවට පමණක් ආවේනික වූ චිත්‍රපටි හදන සිංහල සිනමාව ඉතාම අභාග්‍ය සම්පන්න තැනකට පත් වෙනවා නොඅනුමානයි. එම නිසා මේ ඉදිරි කාලය තුලදී අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු මේ සියලුම කැබිනට් මන්ත්‍රීවරුන් සර්වපාක්ෂික රජයක් ඇති කරගෙන හෝ එතුමන්ලා
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා. ස්තුතියි.
මේ විනාඩි දෙකක කාලය ගැනත් මම කියන්න ඕන. ජනාධිපතිතුමාම කිව්වා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න එක්කෙනෙකුට අඩු ගානේ විනාඩි 10ක් දෙන්න කියලා. කතා කරන්න හිතන්නත් කලින් ඒක නතර කරනකොට මම පාර්ලිමේන්තුවේ 2015 ආවා, 20 ආවා, අද වෙනතුරු කතා කරලා නැහැ විනාඩි 7කට වැඩි. හැබැයි මට මේක කියනවා, සංචාරක ව්‍යාපාරයේ ඉක්මනින් දියුණු කරගත්තේ නැත්නම් මේ ඩොලර් හිඟයට කරන්නද? අපි සංචාරක ව්‍යාපාරයේ කටයුතු කරන ආසනයක මන්ත්‍රී කෙනෙක් මම. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, බෙන්තර, ඒ වගේ කොට්ටාස වලට කිසිම සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. මට මතකයි මම ගෙනාව ජපානයෙන් ආයෝජකයෝ පිරිසක්. ඔවුන්ට කිසිම සැලකිල්ලක් කරේ නැහැ. ඔවුන්ගේ කටයුත්ත කරගෙන යන්න ඉඩ දුන්නේත් නැහැ. ඔවුන් අකුලාගෙන ගියා යන්න. අපිට ඩොලර් නෑ කියනවා. ඩොලර් බිලියන ගණනක් වියදම් කරන්නට පැමිණි ආයෝජකයින්ට සැබෑ සැලකිල්ලක් කරේ නැහැ. බෙන්තල දෙද්දුව ප්‍රොජෙක්ට් එක මං හිතන ගාන්ත කරුණාතිලක මහත්මයා මේකට සාක්ෂි කියාවේ. එතුමා අනිත් පැත්තේ හිටියත් අපි අපේ ගම වෙනුවෙන් සැබෑ ප්‍රේමයකින් කටයුතු කරන මිනිස්සු. එම නිසා මේ සංචාරක අද හික්කඩුව ප්‍රදේශයේ හෙට අනිද්ද එන සංචාරකයෙකුට ඇවිදගෙන යන්න වෙරළක් නැහැ. වෙරළ සම්පූර්ණ විනාශ වෙමින් යනවා. ඒ විනාශයේ වහාම වළක්වාගෙන මේ සංචාරක ඇමතිතුමා ඉදිරිපත් වෙලා දකුණු පළාත සංචාරක ව්‍යාපාරයේ නගා සිටවන්නට කටයුතු කරන මෙන් ඉතාම ඕනෑකමින් මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ කතාවේ මේ ජාති බේද රටක නොතිබිය යුතු දේවල්. හැම එක්කෙනෙම මහලොකුට කතා කරනට ගැන සිංගප්පූරුව මෙහෙමයි අපේ රට වගේ නෙවෙයි අනේක මෙහෙමයි. සිංගප්පූරුවේ ඔය කියන කිසි දෙයක් කරන්න බෑ. සිංගප්පූරු දියුණුවලා තියෙන සංචාරකයන් නිසා.
මේ කාලය අවසන් කරනකට අවසන් කරන්න.
අරගල ගරුවන් ගැනත් වචනයක් කියන්න. මොකද කලාශිල්පීන් බොහෝ දෙනෙක් මේ අරගලයට සම්බන්ධ වෙලා තිබ්බා. මම හිතන්නේ තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් රටේ ජනතාවට අරග කරන්න අයිතියක් තියෙනවා. නමුත් මේක අරගලයකට වැඩිය භීෂණයක් පැතුරුවා. සැබෑ අරගල කරුවන්ට තැනක් ලැබුණේ නෑ ඔය අරගලය තුල.
සැබෑ
කරකරුවන් එලෙව්වා. එලවලා පිට රටවල් වලින් ඩයස්පෝරාවෙන් සල්ලි ගන්න අය තමයි ඒව කටයුතු කරේ. ඒක නිසා මගේ කනගාටුව ඒ ගැන ප්‍රකාශ කරනවා. නමුත්
ස්තුතිය මේ දායකත්වයට. ස්තුතියි.
හැමදාමත් මමත් ඉන්න බව මම උන්ට ප්‍රකාශ කරමින් නිහඬව.
ස්තුතියි. මිලඟට ගරු වෛද්‍ය කවින්ද හෙෂාන් ජාවර්ධන ඔබට විනාඩි 5ක කාලයක් තිබෙනවා. You have 5 minutes.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ මංගල කතාව පිළිබඳව කතා කරනකොට එතුමා ප්‍රකාශ කරපු කාරණයක් තමයි අපේ රටේ ජනතාවට හුස්මක් ලබා දීම සඳහා ඉන්දියාව කටයුතු කරා කියලා. එදී අපි තේරුම් ගත යුතුයි ගරු සභාපතිතුමනි අපේ රට තියෙන්නේ ආර්ථික අර්බුදයක. ඒ වගේම අපේ රටේ පිහිටීම අපි තේරුම් ගත යුතුයි. එවන් අවස්ථාවක අපේ රටට මේ තරම් ආර්ථික අර්බුද ගණනාවක් තියෙනකොට ලෝක බැංකුව එවැගේම IMF එක තාමත් සාකච්ඡා පවත්වනවා අපේ රටට ණය දෙන්නේ කොහොමද, මේ ණය ප්‍රතිව්‍යුහ ගත කරන්නේ කොහොමද, ණය ලබා දෙන්නේ කවදාද කියන එක පිළිබඳ තාම සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඒත් එක්කම ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන කියනවා චීන සමග සාකච්ඡා කරලා චීන ණය ප්‍රතිව්‍යුහ ගත කරනවා නම් ඒ අය අපිට ණය ලබා දීම සඳහා සලකා බලන්නම් කියලා. එවැනි තත්ත්වකදී අපේ රටේ පෝලිං තියෙනකොට මිනිස්සු පෝලිං වල මැරෙනකොට ඉන්දියානු රජය සහ ඉන්දියානු ජනතාව අපිට ඩොලර් බිලියන 4ක් ලබා දුන්නා. ඖෂධ ලබා ගන්න, ආහාර ලබා ගන්න, තෙල් ලබා ගන්න ශ්‍රී නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්කම තුල. ඒ වගේම අපේ හිතයිසි විශේෂයෙන්ම තමිල්නාඩුවේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන ස්ටාලින් මහෑමතුමා අපිට මිලියන 123ක ආධාරයක් ලබා දුන්නා. ඖෂධ ලබා ගන්න හාල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500කට ආසන්න ප්‍රමාණයක්. So we must thank the people of India and the government of India for giving us this assistance at this difficult times. Namuth garu sabhapathumani me rate asalvasiya bawata patthala thiyena India. Thara ehema thiyenakota
you have 2 more minutes sir.
Garu sabhapathumani
minute deka thibena
thawa. Thamai me rate buhu deshapalana arbudayakata ape rata geniyanna yam kisi pudgalayo pirisak katiyutu karanawada kiyana eka pilibandawa apita arbudayak athi wenawa. මොකද මේ රටට තර්ජනයක් කිසිම ලෝකේ රටකින් තාම ඇති වෙලා නැහැ. මේ රට යුක්‍රේනය වගේ ලෝකේ බලවතුන්ගේ යුද පිටියක් බවට පත් වෙලා නැහැ. හැබැයි යම් කෙනෙකුට අවශ්‍යතාවයක් තියනවාද මේ රටේ ඒ වගේ තත්ත්වයකට පත් කරන්න කියන සැකේ අපිට මතුවෙනවා. මෙච්චර අපිට ඉන්දියාව සහයෝගය ලබා දෙනකොට, ඉන්දියානු සාගරයේ අපි ධීවර කටයුතු කරනකොට මෙන්න දැන් චීනෙන් යුද නැවක්, එහෙම නැත්නම් යුද අභ්‍යාස කරන්න පුළුවන් නැවක්, තොරතුරු තාක්ෂණයෙන් දියුණු නැවක් ලංකාවට ගේන්න අවසර දෙනවා. එතකොට මේ අවසර දුන්නේ කවුද? අවසර දුන්නේ කොහමද? මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුවනවද? මේකට වගකීම් යුත්තන්ට දඬුවම් දෙනවද? මේ ආණ්ඩුව කිසිම ප්‍රකාශයක් නිකුත් කරන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මේ රට ආර්ථික වශයෙන් වැටලා තියෙනකොට, මේ රටේ ජනතාව දුක් විඳිනකොට, අපිට ඩොලර් අවශ්‍යතාවයක් මේ රටේ තියෙනකොට, තායිවානයේ යුද්ධයකට ආසන්න මොහොතක ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවත් ඒ වගේම චීනයත් යම් යම් පරීක්ෂණ කටයුතු කරනකොට, අභ්‍යාස කටයුතු කරනකොට, අපි මේ නිකන් ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්නයක් අපේ සාක්කුවට දාගන්න උත්සාහ ගන්නවද? මේකට වග කියන්න ඕනේ කවුද? ඇයි මේ ආණ්ඩුව මේකට මැදිහත් වෙන්නේ නැත්තේ? අපේ රටේ දරුවෝ බඩගින්න ඉන්නකොට අපිට උදව් කරන අයත් එක්ක අපි සමීපව කටයුතු කරන්නේ නැතුව නිකන් ගිහිල්ලා තව ප්‍රශ්න දාගන්න යනවා. අපි දකිනවා
ඔබේ කාලේ දැන් අවසන්.
තව යුද නැවක් පකිස්තානයට සම්බන්ධ නැවත වතාවක් කොළඹ වරායට ගේන්න යනවා. මේ කලාපයේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව කතාවට කතිකාවතක ලක් වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි.
ඒක
නිසා අපි පැහැදිලිව කියනවා මේ රටේ අහිංසක මිනිස්සු මේ තරම් දුක් විඳිනකොට මේ රට තවදුරටත් අගාධයට ගෙනියන්න කටයුතු කරන්න එපා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා.
Thank you doctor. Thank you for your contribution. ඊළඟට ගරු ඩයනා ගමගේ මහත්මිය ඔබට විනාඩි 6ක කාලයක් තිබෙනවා. You have 6 minutes madam.
Well I'll try. Thank you. Thanks for the time anyway provided. Honorable Chairperson. As we are on the debate of His Excellency Honorable Ranil Wickremesinghe, I would like to mention listening to his policies, there are some very important things that he has mentioned in his policies that we should take into consideration very much. And we know that the country at the moment is in a critical situation, economically as well as politically. So I don't know if we are going to be able to, with all the opposition, blah, blah, whether we are going to be able to ever get into some sort of agreement of this all-party government, which the IMF requests that we have a stable country, that we have a stable government, if we are to go ahead with anything in further. Anyway, talking about it, we as citizens of this country, it's our duty and it's our responsibility to contribute to get ourselves out of this situation in the country today, because we are a broken nation today and we all need to get together and bring up this broken nation, build it up back again. So what I would like to say is this is not a two-year issue that has been carrying on. It has been carrying on for quite a while, for decades. And these are the reasons for it, which is a few, which are malpractices, inefficiency, corruption, wrong decisions, not taking the right decisions at the right time, and incompetency. The corruption has been for the last so many decades in this country since we have got our freedom in 1948. So I would like to say that this is something that we have to work on with transparency, which I think our Honourable Ranil Wickremesinghe Archi is planning on doing so, and I hope and I wish him all the best and good luck in trying to do that, because that is very important and that is one requirement of the IMF that they have wanted to do so. Also, I think it's the tax increases in the country, which obviously in any country in the world we need 15% tax to carry on in any country in the world. So these are issues that, plus I would like to talk about the burden of Sri Lankan Airlines in this country. The national carrier is into billions of losses in this in Sri Lanka, and it's a huge burden on the government, and it is very seriously time to consider that we do go into some sort of privatization with the national carrier, unfortunately because of the malpractices and inefficiency of carrying on their duties. Garu Sabhanayakathumani, මම තවත් කියන්න කැමතියි, මේ රටේ රාජ්‍යංශ සතුව ව්‍යාපාර 527ක් තියෙනවා. මේන් 52ක් පමණයි උපක්‍රමික වැදගත්කමක් ඇති ආයතන බවට හඳුනගෙන තියෙන්නේ. මේ ආයතන 52ක් ඇති වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 12,437ක් වෙනවා. ඒ මෙච්චර වත්කම් ගොඩකින් රජයට ගිය වසරේ ලැබිලා තියෙන්නේ ඩොලර් බිලියන රුපියල් බිලියන 30යි. ඒ කියන්නේ ආයෝජන ප්‍රතිලාභයෙන් ROI 0.25ක් පමණ සොච්චමක්. මේක අපි FDA එකක දැම්මත් 20%ක් හම්බ වෙනවා. දැන් මේ ආයතන 52ක් මම කියන්නම්, ආයතන කීපයක්, CB, CIPETCO, Sri Lankan, CTB, Water Board වගේ ආයතන 20ක් ගිය වසරට විතරක් ලැබලා තියෙන පාඩුව මේකෙන් කෝටි 28,600ක්. ඒ කියන්නේ එක දවසකට අපේ පාඩුව රුපියල් කෝටි 79ක්.
You have 2 more minutes.
ඉතින් මේ රට බංකොලොත් භාවයට පත්වෙන දෙක ගැන අපි පුදුම වෙන්නේ ඇයි? මේ වගේ ජාතික ජාතික සම්පත් මේ මේ අපේ රටේ ජාතික these are national institutions මේ වගේ දේවල් මේ මේ රජයට පාඩු ලබනවා නම් අපි මීට වැඩිය මේක ගැන හිතලා බලන්න ඕනේ මේකට අපි පියවරක් ගත යුතු කාලය ඇවිත් තියෙනවා මේ සිස්ටම් චේන්ජ් එක විය යුතුයි දැන් මේ කාලය ඇතුළත මේකට තමයි මේ මිනිස්සු සටන් කරන්නේ මේ රටේ රාජ්‍ය අංශ සතුව විතරක් මේ තියෙන ආයතන 52කින් අපිට ලැබිලා තියෙන පාඩු අපි බැලුවොත් අපි කොහොමද මේ දේ මේ රට මේ විදිහට ගොඩනගන්නේ එහෙමනම් අපි බලන්න ඕන මේක කොහොමද අපි නැවතත් ප්‍රතිව්‍යුහගත කරලා මේ සියලු දේම අපි ඉදිරියට අරගෙන යන්නේ අනිත් එක තමයි ජාතික සම්පතක්ව තිබුණ විදුලි බල මණ්ඩලය අද ඇත්තටම ජාතික කොඩි විනයක් බවට පත් වෙලා තියෙන්නේ නමුත් මේක අද අපි ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ ඒක ඇත්තටම අපිට ලැබුණ ජයග්‍රහණයක් මේක මේ වගේ දේවල් බිය යුතුව තිබුණේ මීට ගොඩාක් කාලයකට කලින් ඒ හින්දා මම කියන්න කැමති ගරු රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමා මේ අරගෙන තියෙන පියවර තවදුරටත් අපි සියලු දෙනාම එතුමා කරන හරි දෙයට හරි කියනවත් අපිට වැරදි දෙයක් කරනවා නම් අපිට එතුමාව ක්‍රිටිසයිස් කරන්නවත් අයිතියක් තියෙනවා මොකද අපි නම් එතුමාව මේ රටේ ජනාධිපති තනතුරට පත් කරලා තියෙන්නේ මේ විවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුවෙන් අපි විපක්ෂයේ පමණක් නෙමෙයි මම හිතනවා ආණ්ඩු පක්ෂයේ වුණ අපිත් එතුමා විවේචනය කරන්න එතුමාගේ වැරදි පෙන්වලා දෙන්න අපිට අයිතියක් තියෙනවා ඒක මම නම් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ වගේ යම් කිසි දෙයක් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම එතුමාට පෙන්වලා දිය යුතුයි ඒක තමයි අපේ යුතුකම ඉතින් මම ආරාධනා කරනවා මේක තවත් ඇද ඇද දඟල දඟල මේක මේ අටව ගන්නෙ නැතුව ඇත්තටම තව දුරටත් අපිට මේ රට මේ විදිහට ගෙනියන්න බෑ මේ අරගලයෙන් ඉල්ලලා තියෙන දේ තේරුම් ගමු මේ රටේ ඉන්න ජනතාව මේ ඉන්න සහෝදර සහෝදරියෝ මේ අම්මලා තාත්තලා මේ දරුවෝ
මේගොල්ලන්ගේ
මේ ප්‍රශ්න ටිකට අපි ලබා දිය යුතුයි and ඒක වෙන්න ඕනේ බොහොමත්ම ඉක්මනට බොහොම ස්තුතියි
ස්තුතියි ඔබේ දායකත්වයට අර්ථදාග කවුරුව මනෝ ගණේෂන් අවර්ගල් உங்களுக்கு 4 நிமிடங்கள் உண்டு 4 நிமிடங்கள்
நன்றி
you have 4 minutes sir
தலைவர் அவர்களே நான்கு விடம் என்றால் போதாது பரவாயில்லை பார்ப்போம் ஒரு நம்பி பேச்சை ஆரம்பிக்கின்றேன் மந்திரி துமணி மமனங் அத அதிசயம் உதயம் அவெல்லாமே வேளாவாக் கெட்டி வேளாவ லபாகத்த காரணாவ மே சபாவே அவதண்டம கேன்டோன அத மெதன் அகமத்துமத்ன வகியன இசராப்பிலே ஆண்டு பக்ஷ அமைதிவருன்ன நமத் உத்தனாந்திராரி மிக அவங்கந்த இத்தனை முகத அத கொழம்பு நகரே மகே ஆசனே விசால பிரச்சனை கத்தி வேலா தீனும் கொழம்பு பவத்தின போலீஸ் ஆயத்தன வலதங் பிரதான ராஜகாரியக்கு வேலா தீயன்னே மே கொழம்பு தொல ஜீவத்தன பிரதான ஜீவத்தன ஜனதா வகே ஃபேஸ்புக் அக்கௌண்ட் சொல்லிட்டு கீழ இக டவுன்லோட் கரலா පස්ගිය කාලේ මේ රටේ වෙලා දැන් අවසන් වුණා කියලා අපි හිතාගෙන ඉන්න අර අරගලය පදරම් කරගෙන එයාගේ පිටිපස්ස ගිහිල්ලා ඔයා ගණ ගිහිල්ලා සෙලෙක්ටිව්ලි ගිහිල්ලා පොලිසියට එන්න කියලා ටෙලිෆෝන් පරිවෙඩ යවලා කැඳවලා එකෝ බය කරලා තර්ජනය කරලා කටයුතු කරගෙන යනවා මේ සම්පූර්ණයෙන්ම එලා දකින්න මේ කරන්න ඕනේ නැහැ මොකද මේ දැන් කතා වුණාම අපි ආගෙන හිටියා අරගලයගෙන මේ මාසේ 9 වෙනිදා වෙනකන් මේ අරගල ඉතාම සාමගාමී අරගලයක විදිහට පවතුනේ කාටද දන්න පිළිගන්න ඕනේ මේ සම්බන්ධව අපි රටේ ප්‍රවේශයට മന്ത്രിවරණ ඇරීලා අපි දැක්කා ඒ වගේම මේ රටේ කොළඹදී නියෝජනය කරන ජාත්‍යන්තර සමාජයේ තානාපති වරුන් කීප දෙනෙක් මම වුණා එබොම කිව්වා මිස මොඩල් ප්‍රොටෙස්ට් මූවමන්ට් කියලා කිව්වා මේ රටේ මේ අවස්ථාවේ පවතිච්ච මේ අරගලය ලෝකෙට මොඩලයක් කියලා කිව්වා. යුරෝපාවල, දිවිනෝච රටවල, ඇමරිකාවල මේ වගේ යංගිසි අරගල කාර්යභාර සිදු වෙනකොට ඒක අවසන් වෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් කියලා කිව්වා.
You have 1 minute sir.
නෑ බෑ මේ නුනේ නෑ. ඒ නිසා මේක වහම නවත්තන්න ඕන කියලා අපි කියන්න ඕන. දැන් බලන්න ජනාධිපති මන්ත්‍රීට කියා කියලා වෙල්ලවත්තේ මට දන්න හොඳට දන්න මගේ යාළු මිත්‍රයෝ කීප දෙනෙක්ට මේ ක්‍රයිම් ඩිවිෂන් එකෙන් එන්න කියලා ආරාධනා කරලා තියෙනවා. දෙනම් දිර තියෙනවා. මම කතා කරා යෝෂි එක්ක. එයා කිව්වා මට කරන්න දෙයක් නෑ සර් මට මට තියෙන පණිවිඩය මේක කියලා. මට දෙපිට ඕඩර් එක මේක කියලා. ඒක තමයි වැරදි මේක. මොකද එතන කියලා වීඩියෝ එකක් ගත්තා කියලා, ෆොටෝග්‍රාෆ් එකක් ගත්තා කියලා තම චෝදනා වෙලා තියෙන්නේ. මම දැක්ක පොලිස් නිලධාරි වරුන් නිල ඇඳුම් දාගෙන මන්දිරේ ජිම් එක පාවිච්චි කරා. තව එකනේ පියානෝ සෙල්ලම් කරා, ප්ලේට් පියානෝ. ඉතින් මේ වගේ දර්ශන සෝෂල් මීඩියා වල එනකොට සාමාන්‍ය ප්‍රවේශියෝ, කොළඹ ප්‍රවේශියෝ දකිනකොට මොකද හිතන්නේ? අර ජූ එකට යනවා වගේ, මියුසියම් එකට යනවා වගේ පොලිමෙන් ගියායි ගොල්ලන්.
Thank you, sir. Thank you, your time.
මේ වැරදි නෙවෙයි නේද? ඉතින් මේක පදනම කරගෙන පොලිසිය මේ වගේ ඔයලා ගිහලා ඇරස් කරනවා නම් සපෝර වැරදි.
කොළඹ
පොලිස් ප්‍රෙසිඩන්ට් please order a moratorium on this.
Right.
මේ කරන්නවා මේක. වැරදි මේක.
Thank you very much for your contribution.
කරනකර පොඩක් කියන්නේ මේ සම්පූර්ණ වැරදි මේක. කරන්න එක.
I know you need to talk sir but they are all fighting for time.
මේක සම්පූර්ණ වැරදි මේක. මේක මේ මේ මාසේ නම වෙන ඉඳන් පසුව තමයි අපි කවදාවත් අනුමත කරන්නේ නැහැ ප්‍රචණ්ඩත්වය. මේ ගිනි තැබීම අර මේක අවදමත කරන්නේ මේ සභාවෙම කිපත කියලා ඉවරයි මම. නමුත් මේක සාමාන්‍ය පුද්ගලයෝට කරදර කරන්න එපා.
සුති
එපා වෙලා ඉන්නවා.
සුති ඔබේ දායකත්වයට
මේ පොඩක ඉවර කරන්න. ජනාධිපති මේ අවස්ථාවේදී විපක්ෂ ආරාධනා කරනවා ජාතික සමගියෙන් එන්න කියනවා. He called calling for national unity government. මොකද මේ කරන්නේ මේක? මේක මේ කතාව.
Thank you sir. You have to get more time from your side. I'm sorry I have to stop you sir.
නවත්තන්න කියලා.
Thank you.
නැත්තම් කියන පොඩක කියනනම් දැන්
No I have to stop you sir. I can't. I'm sorry.
ඉතල දින ගෝල් බේස් පිට ඉවතර දිනවා.
මයික් එක ඔෆ් කරන්න කරුණා කරලා එතුමා කතා කරන්න කාලය ලබා ගන්න ඕනේ. Thank you. මිලඟට ගරු චන්ද්‍රසේන මන්ත්‍රීතුමා, එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 6ක කාලයක් තිබෙනවා. This is not sir, this is not my business. I have been given time sir. I'm sorry about it. If you need time you talk to your leaders and get time from your party. I'm sorry, I am asked to chair a meeting sir. I'm sorry about it.
විශේෂයෙන්ම
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න,
ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව අපි අහගෙන හිටියා. විපක්ෂයේ සජබේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම කිව්වා අපි කරන්න තියෙන දේවල් තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. දැන් එහෙමනම් අපි එකතු වෙන්න ඕන සජබේ මන්ත්‍රීවරුත් එකතු වෙලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච දේ කරන්න කියලා ඇවිල්ලා තියෙනවනම් ඉදිරිපත් වෙලා තියෙනවනම් ඊට සහයෝගය ලබා දීමයි කෙරෙන්න ඕන. නමුත් එහෙම කෙරෙන්නේ නැහැ. දැන් හැමදාම තමුන්නාන්සලා හැම දෙයකටම විරුද්ධ වෙන ප්‍රතිපත්ති ඉඳගෙන කටයුතු කිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ වගේම මේ ආර්ථිකය කඩාවැටීම මේ 225 මම වා කියන්න ඕන කියලා තියෙනවා. 225 වම අයිතේ මේ 200 අද ඉන්න 225 නෙවෙයි 1946 න් පස්සේ එක එක විදිහට පාර්ලිමේන්තුවේ ඒ මන්ත්‍රී නියෝජනය වෙනස් වුණා. අන්තිමට තමයි 225 වුණේ. ඉතින් මේ හැම කෙනෙක්ම මිය ගියාය නායකයෝ එමුණ ඔක්කොම වා කියන්න ඕන. මම කියන්නේ ඒක නෙමෙයි. මේකට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය විතරක් නෙමෙයි. අපි දන්නවා සිරිමා බණ්ඩාරනායක මැතිණිය 1976 ආණ්ඩුව ආත්තේ ගත්තා විතරයි 71 කරල්ලක් ආවා. එතන විශාල විනාශයක් වුණා රටට. ඒ වගේම අපි දන්නවා 88-89 විශාල විනාශයක් වුණා මේ රටේ. බස් පුච්චලා ඒ වගේම ලයිට් කණු කඩලා ඒ ආර්ථික අලාභේ කොච්චරද කියලා කියන්න බෑ. ඒ වගේ තමයි උතුරේ ප්‍රභාකරන්ගේ ඒ යුද්ධය නිසා, ඒ සටන නිසා, අරගලය නිසා විශාල ධනස්කන්ධයක් මේ රටේ විනාශ වුණා. ඉතින් 225 වැරද්ද නෙමෙයි. ඉතන ලොකු වැරද්දක් වෙලා තියෙනවා. ඒ නායකයෝ අතින් මේපු අය අතින්. දැන් මේ ළඟදි වෙච්ච අරගලයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මගේ සම්පූර්ණම නිවාසයේ කාර්යාල ඔක්කොම ගිනි තිබ්බා. විශාල විනාශයක් මෙතන කරා. ඉතින් මේකට ඒගොල්ලෝ කියන්නේ නැහැ අන්තිමට කියන්නේ 225 තමයි වැරදි කියලා. 225 වැරදි තියෙන්න පුළුවන්. හැබැයි 225 හොඳ දේවලුක් කරලා තියෙනවා. මේක හිටපු අය ජේ ආරජවර්ධන මහත්තයා තමයි පාර්ලිමේන්තුව හැදුවේ. මේක ඊයේ පෙරේද මේ බංකරේ කඩන්න කියලා මේකත් ලෑස්ති වුණා. මේක මෙතන හදාපු හින්දා අද පාර්ලිමේන්තුව බේරිලා තියෙනවා මෙතන හදාපු හින්දා. ඒ වගේම මහවැලි ව්‍යාපාර පටන් ගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිවේග මාර්ග සහ විශාල සංවර්ධනයක් මේ රටේ කරලා තියෙනවා. ඉතින් එව්වා ගැන කියන්නේ 225 වැරදි කියන එක තමයි කියන්නේ. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මොකද අපේ රට
ඔබේ අවසාන විනාඩි දෙක you have 2 minutes.
දන්නවා අපි ගුඩා කාලේ මගේ ගමේ මගේ ජාසියේ ගෙදරත් තියෙන එක උළුගෙයයි තිබුණේ. එක උළුගෙයයි උළුගෙදර කියලා කියන්නේ. ඉතින් එහෙම තිබුණා මේ රටේ. ඇමරිකාවේ බිස්කට් ටික ගෙනත් දෙනවා මෙහාට අපි ස්කෝල වලට ලෝක ආහාර කියලා ගෙනත් දෙනවා එහෙම තිබුණා රටක් මොනවා කිව්වත් දිනු කොට ඇවිල්ලා තියෙනවා අනිත් රටවල් වලට සාපේක්ෂව ඇවිල්ලා නැහැ කියන එක අපි පිළිගන්න ඕනේ නමුත් එකේ අපි මේ මේ මතය දෙනවා තරුණ පරපුරට ඒකලා තමයි අරගලයේ කියලා එක එක දේවල් නිර්මාණය කරලා මේ රටේ විනාශ කර විනාශ මුඛයට පත් කරේ හොඳ දේවල් තේ වෙලා තියෙනවා මේ රට අතරම දිනු රටක් මේ ආර්ථික කඩාවැටීම සහරංගේ බෝම්බ සිද්ධියත් එක්ක ඇවිල්ලා කොරෝනා වසංගතයත් එක්ක අද මෙහෙ විතරන්නේ බංග්ලාදේශයෙන් පෙළපාලි යනවා 152කින් තෙල් මිල වැඩි කරලා ඒ වගේම පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ට යන්න වුණා පාකිස්තානයේ විදුලිය පැය 10 15 කපනවා අපේ රටේ තාම මෙහෙම වෙලා නැහැ ඉතින් ඒ නිසා අපි මේ වැරදි තොරතුරක් අපේ සමහර අය පාර්ලිමේන්තුව බලය අල්ලන්න බැරුව අරගල තුලින් බලය අල්ලන්න එන විප්ලවකාරයෝ කියලා බලය අල්ලන්න එන අය පිරිසක් මේ රටේ තරුණ පෙරපුරට පරපුරට දීලා තියෙන වැරදි අවබෝධයක් මොකද අපි ඔක්කොම හොඳයි කියන්නේ නැහැ 225 නරක මිනිස්සු ඉන්නත් පුළුවන් හොඳ මිනිස්සු ඉන්නත් පුළුවන් හොඳ වැඩ කරපු අයත් ඉන්නවා නරක වැඩ කරපු අයත් ඉන්නවා ඒකේ ගැටලුවක් නැහැ නමුත් වැරදි විදිහටම මේ පාර්ලිමේන්තුව අන්තිමට කඩන්ඩ ආවිත් ඒකනේ ඒ පාර්ලිමේන්තුව කඩන්ඩ ආපු අයම තමයි මේක ගිනිසියන්න ලෑස්තිලා හිටපු අයම තමයි මේ මතය ලබා දෙන්නේ රටට ඒකෙන් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ වාගේ දේවල් කළා මේ රටේ 71 වාගේ 88 89 වාගේ අර එල්ටීඩී ප්‍රභාකරන්ගේ ඒක වාගේ ඒ වගේ ඊයේ පෙරේදා කරපු දේවල් වාගේ තවත් මේ රටේ කරන්න ගියොත් මේ රට තවත් වලපල්ලට යනවා මිසක්කා
ස්තුතියි
මේක
බෙකාලේ දැන් අවසන්
එනිසා අපි ඉල්ලා සිටිනවා අපේ දැන් ගෝඨාභය ජනාධිපතිතුමා අර තප්පර ගානක් දෙන්න ගෝඨාභය ජනාධිපතිතුමා අතරම අපේ ඉතිහාසයේ ඔබතුමා දන්නවා සංගබෝධි කියලා හිටියා කුමාරයෙක්. එදා ගෝඨාභය තමයි එතුමාගේ සහෝදරයා සංගබෝධි කුමාරයාගේ. කරල්ලක් ඇති කරලා දෙනවා අයියා එළවලා බලය අල්ලන්නේ. එදා ශ්‍රී සංගබෝ ගියා වගේ මේක අතහැරලා ගියා. ඒක අනිත් පැත්ත උනේ මේ ගිය ගෝඨාභය බලය අල්ලන්න හැදුවා මේ ගෝඨාභය බලය අතහැරලා ගියා. ඉතින් ඒ වගේ අපි දන්නවා මේ අරගලයට එහෙම නැත්තම් මේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාම නෙමෙයි. එතුමාම නෙමෙයි පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බා ඒක අපි දන්නවා.
ස්තුතියි මේ කාලේ නවසන්න අවසන් කරන්න.
ඒ අරන් මේ අපි නිකන් අවලාද ගහලා ඒ විදිහට චරිත විනාශ කිරීම නවත්තන්න අවශ්‍ය කියලා තමයි අපිට කියන්න තියෙන බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබේ දායකත්වයට මිලඟට ගරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
Sir, you have probably time. Sir, you used the mic, sir? Yeah, as it is, you know, sir, you have probably time. Vote sites, all the speakers are not getting the time that they allocated. Yes, so is it a bit better for you to speak to the house and get half an extra right at the end, so everyone at least gets their superior time. Thank you, sir. Some other speakers are not speaking, so I think we will reallocate the times again, I think. Thank you for your contribution, sir. Honorable Amravira, please. You have 8 minutes, sir. ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා. Thank you.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ සැසිය ආරම්භ කරමින් කරපු කතාව පිළිබඳව තමයි මේ දින 3ක විවාදයක් පැවැත්වෙන්නේ. මේක දින 3ක් බවට පත් කරගන්න උත්සාහ දරුවේ විරුද්ධ පක්ෂයේ ඉතින් නමුත් කතා කරන දේවල් දිහා බැලුවමත් ඒ වගේම රැඳී සිටීම දිහා බැලුවමත් අපිට පේන්නේ නැහැ ඒ උනන්දුවේ ආකාරයම තියනවාද කියන එක. කෙසේ වෙතත් කමක් නැහැ අපි මේ කාලය තුලදී කතා කර හැම කෙනෙක්ම කිව්වේ ජනාධිපතිතුමා කර කතාව හොඳයි ඉදිරිපත් කර කරුණු හොඳයි එතුම හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා කියලා. ඒ වගේම සියලු පක්ෂ දැන් කියනවා මම දැන කවුරුවත් කියන්නේ නැහැ මේක කඩාකප්පල් කරනවා බාධා කරනවා කියලා. ඔක්කොම කියන දේ තමයි අපි හොඳ දෙයට සහයෝගය ලබා දෙනවා කියලා. හොඳ දෙයට සහයෝගය ලබා දෙනවා. අපි මේක විරුද්ධ වෙන්නේ නැහැ කියලා. හැබැයි හොඳ දෙයට සහයෝගය ලබා දෙනවා කියන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මම හිතන්නේ ආණ්ඩුවක් කරගෙන යන්න නම් හොඳ දෙයට තමයි කොහොමදත් සහයෝගය අවශ්‍ය වෙන්නේ. ආණ්ඩුව ඇතුලේ හිටියත් නරක දෙයට උදව් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳ දෙයට තමයි උදව් කළ යුතු වෙන්නේ. ඒ නිසා අපි හැමෝම මේ වෙලාවේ දැන් කලින් සඳහන් කරා වගේම මේ 225 එපා කියන තත්ත්වයෙන් තමයි අරගලයේ පටන් ගත්තේ. අරගලයේ සාධාරණ හේතු ගණනාවක් තිබුණා. අරගලයක් ඇති වෙන්න හේතු තිබුණා. දැන් ඒ කාරණේ පැත්තක තියන්න හොඳ නැහැ. අපි ඒ කාරණය සැලකිල්ලට අරගෙන මේ රටේ අරගලයක් ඇති වෙන්න හේතුවත් හොයලා ඒ කාරණා පිළිබඳවත් ආමන්ත්‍රණය කරමින් මේ රට ඉස්සරහට ගෙනියෑමේ වගකීමයි තියෙන්නේ. ඒකදී මේ එක පක්ෂයකට එක නායකයෙකුට එක්කෙනෙකුට දෙන්නෙකුට මේක වගකීම් බාර දීලා පුළුවන් කමක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ 225ම එකතු වුණොත් මේ රට අද තියෙන මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න පුළුවන් මේ. දැන්ට මූලික ප්‍රශ්න ටික විසඳිලා තියෙනවා. මං හිතන්නේ අරගලයටත් ප්‍රධාන හේතු උනේ ඒ වෙලාවේ විදුලිය පැය 12ක් 13ක් කැපෙන්න තිබුණා. මිනිස්සු පීඩනයට ලක් වුණා. ඊට පස්සේ බේත් ටික ගන්න ගියාම බේත් ටික නැහැ. ගෑස් ගන්න ගිහලා සති ගානකට ගෑස් ටිකක් ගන්න බෑ. ගොවියට පොර ටික හම්බුනේ නැහැ. මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. තෙල් ගන්න සති ගණන් පොලිමේ ඉන්න උනා වාහන තියාගෙන. අද ඒ ප්‍රශ්නේ තාම 100%ක් විසඳුනේ නැති උනත් යම් ආකාරයකට ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. දැන් ඒ ප්‍රශ්න ටික ඉවරුණා කියලා අපි නිකම්ම දැන් හරි ආණ්ඩුව හරි ඔක්කොම හරි කියලා හිතන කණ්ඩායමක් නෙමෙයි. මම දන්නේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් මේ කවුරුවත් ආණ්ඩුව ඉන්න කැබිනට් මණ්ඩලෙවත් එහෙම ඉදලා අපි කටයුතු කරන්නේ නැහැ. තව ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපිට අපි දැන් බංකොලොත් වෙලා ඉන්නේ. අපි ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත් වෙලා තියෙනවා. අපි දැන් වැටෙන්න තැනක් නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් පැදුරට ඇවිල්ලා තියෙනවා. පැදුරෙන් බිමට වැටෙන්න විතරයි තියෙන්නේ. එහෙමනම් මේ වෙලාවේ අපි බලන්න ඕන සියලු දෙනා එකතු කරගෙන යන පාලනය. ඒ වෙනුවෙන් තමයි ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ආණ්ඩුව සියලු පක්ෂවලට අද ආරාධනා කරලා එක ගමනක් යමු. රට වෙනුවෙන් කටයුතු කරමු කියලා කියන්නේ. නිශ්චිත කාල සීමාවක් පිළිබඳව ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි කවුරු හරි කියනවා නෑ දැන් ජනමතය වෙන පැත්තක තියෙන පාර්ලිමේන්තුව විසිරවන්න ඕන ජනාධිපති ගෙදර යන්න ඕන කියලා. ඔය දෙකම වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා හෙට අයින් වුණත් ඊළඟට ඒපත් වෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන් තමයි ජනාධිපතිවරේ. එතන පාර්ලිමේ ජනාධිපතිවරයා වෙනස් කරන්න බෑ. එතුමයි කාල පරිච්ඡේදය එතුමට යන්න පුළුවන්. එතන පාර්ලිමේන්තුව විසිරවන්නත් බෑ. පාර්ලිමේන්තු විසිරවන්න නම් ඒකත් ලබන අවුරුද්දේ තමයි ජනාධිපතිවරයාට බලය එන්නේ. එහෙම නැත්නම් 113 දෙනෙක් එකතු වෙලා 113 දෙනාගේ කැමැත්තෙන් තමයි පාර්ලිමේන්තුව විසිරවන්න වෙන්නේ. ඒ නිසා කවුරු කැමති වුණත් අකමැති වුණත් මේ පාර්ලිමේන්තුවත් තව යන්න වෙනවා. එහෙමනම් ඒකට කාලේ බල බල ඉන්නේ නැතුව ඊළඟට ජනාධිපතිකම ගන්නෙ කොහමද? ඊළඟට අගමැතිකම ගන්නෙ කොහමද? ඊළඟට ආණ්ඩු පිහිටවන්නේ කොහමද කියලා හිතන්නේ නැතුව මේ තියෙන බරපතල තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා සාමූහිකව එකතු වීමේ අවශ්‍යතාවය තියෙනවා. මම දැක්ක විරුද්ධ පක්ෂයේම මන්ත්‍රීවරු කියනවා දැන් 134 ජනාධිපතිතුමාට තියෙනවා එතුමාට ඇති. හැබැයි මේ ඔක්කොම එකතු වෙන්න කියන්නේ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න. එතකොට තමයි IMF එකේ උදව් ලැබෙන්නේ, අනිත් රටවල් වල උදව් ලැබෙන්නේ. එහෙමනම් ඒකට නෙන්න ඕන.
ඔබේ අවසාන විනාඩි දෙක.
එහෙමනම් ඒකට නෙන්න ඕන. මේ කවුරුත් එකතු වෙලා එන්න ඕන. ඒ කාරණේ වෙනුවේ ඇයි ජාත්‍යන්තර උදව් අරගෙන මේ රට ගොඩ ගන්න නම් රට ස්ථාවර බව ලෝකයට පෙන්වන නම් කවුරු කාගේත් අවශ්‍යතාවය ඒකට නම් ඇයි ඒකට මග අරින්? ඒකට මග අරියම් මොකද්ද වෙන්නේ? රට ආපස්සට යන ප්‍රපාතයට යනවා. ඊළඟට ආයේ ආණ්ඩුවට විතරක් චෝදනා කරලා නිකන් ඉන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවට ඇවිල්ලා මේ වැඩපිළිවෙල ගෙනිහිල්ලා ඒක වැරද්දක් වෙනවා නම් අඩුපාඩුවක් වෙනවා නම් පෙන්වලා දීලා පළවෙනියට ඒක නිවැරදි වෙන්නේ නැත්තම් තීන්දුව ගැනීමේ අයිතිය හැම කෙනෙකුටම තියෙනවා. ඒ නිසා අපි මහජන නියෝජිතයෝ නම් රටට ආදරයක් තියෙනවා නම් කවුරුත් මේ කටයුත්තට දායක වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් අද කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. පෝර නැතුව මිනිස්සු එතනින් තමයි මේ අරගලේ පටන් ගත්තේ ගොවි අරගලේ. දැන් ඒ ගොවින්ට හොඳම තත්ත්වයේ පෝර ටික දීලා තියෙනවා යූරියා ටික. ඒ වගේම එන කන්නෙත් අවශ්‍ය පෝර ටික සම්පූර්ණ දෙන්න මේ වන විට සැලැස්ම සකස් කරලා ටෙන්ඩර් පරිපාටියට ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඉතා හොඳ தත්තේ බාල පෝරයි කියලා කිව්වට මෙතෙක් ලැබුණ ඉතාම හොඳ தත්තේ පෝර දුන්නා. ඒ වගේම තමයි වීගවියට විතරක් නෙවෙයි දැන් බඩිරුන් ගොවියටත් මේ පෝර ලබා දෙනවා. තේ කට්ටියටත් අපි ලබා දෙනවා. මේ විදිහට මේ ආර්ථිකය ගොඩ ගන්න අපිට අවශ්‍ය කෑම ටික අපේ රටේ හදා ගන්න පුළුවන් තත්ත්වයට අපේ ගොවියාද මේ අභියෝගේ බාරගෙන තියෙනවා.
ඔබේ කාර්යය දැන් අවසන්.
ඒ නිසා තමයි හෙක්ටයාර 275,000 වගා කරන සැලසුම් කරලා තිබුණු යල් කන්නේ 500,000කට වැඩිය වගා කරේ. දැන් මහ කන්නේ ඊළඟ මහ කන්නෙන් පස්සේ අපි මේ රටේ හාල් ගේන එක නවත්තලා මේ රටේ ගොවියා වගකීම බාරගෙන තියෙන මේ රට අවශ්‍ය හාල් ටික හදා ගන්න.
ස්තුතියි.
අනිකුත් බඩිරඟු අනිත් අත්‍යවශ්‍ය එළවලු ටික මේවා සියල්ල හදාගන්න අපේ ගොවියා සූදානමින් ඉන්නවා. ගොවියා ඉල්ලන්නේ කාරණා දෙකයි. එකක් තමයි තමන්ට අවශ්‍ය පෝර ඇතුළු යෙදවුම් ටික සහන මිලකට දෙන්න, තමන්ගේ නිෂ්පාදනයකට මිලක් දෙන්න. ඒ වැඩ පිළිල ක්‍රියාත්මක කරාම ගොවියා මේ අභියෝගෙ බාර ගන්න
වෙලාවේ
සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගන්න දායකත්වය ලබා දෙන්නේ කියන ඉල්ලීම කරමින් මානින ස්තුතියි.
ස්තුතියි. මිලඟට ගරු පාට චම්පික රණවක මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 7ක කාලයක් තිබෙනවා. You have 7 minutes sir.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම මම කියන්න ඕනේ ඊයේ අපේ ලෝකයේ ජාත්‍යන්තර මාධ්‍ය අනුවේදනීය සිදුවීමක් වාර්තා කළා ලෙබනනේ බීරුට් නගරේ. පුජ්‍යලේ ගිහිල්ලා බැංකුවකට ඇතුල් වෙලා ආයුධ සන්නද්ධව ඔහුගේ බැංකුවේ තැන්පත් කළ තිබිච්ච ඒ මුදල් ඉල්ලා හිටියා ඔහුගේම ඥාතීන්ගේ රෝහල් බිල් ගෙවීම සඳහා. ලෙබනනේ 2020 බංකොලොත් වුණා. අද වෙනකොට ඒ බැංකු පද්ධතියට නොහැකි වෙලා තිබෙනවා තමන්ගේ තැන්පත්කරුවන්ට මුදල් ලබා දෙන්න. ලංකාව 2022 අප්‍රේල් 12 වෙනිදා බංකොලොත් භාවයේ ප්‍රකාශ කළා. අපේ රටෙත් මේ තත්ත්වය අනාගතයේ ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදී එතුමාගේ දේශපාලන ന്യാයපත්‍රය, ඒ වගේම ආර්ථික ന്യാයපත්‍රය පිළිබඳ යම් අදහස් වලියක් ඉදිරිපත් කළා. ඒ දේශපාලන ന്യാයපත්‍රයට අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති වෙනවද, ඒක ඇති වෙන්නේ කොයි දිශාවටද කියන එක ගැන, ඒ පළ කළ අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. ඒ ගැන සලකා බලලා ක්‍රියා කරන්න. හැබැයි ආර්ථික ന്യാයපත්‍රය අපිට පැහැදිලි වුණේ නැහැ. මේ රටේ බොහෝ දෙනෙකුට මේ අරගලයේ ඉන්න පිරිසත් අහපු දේ තමයි මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් ඇති වෙන වග ඇයි දැනන් හිටියේ නැත්තේ කියන කාරණේ. මේ ගැන අපි අනතුරු ඇඟෙව්වා. 2014 මම කෘතියක් කළා ආලපාලු ආර්ථිකය කියලා. ඒ අවස්ථාවේදී අරගෙන තිබිච්ච අධික පොලියට අරගෙන තිබිච්ච අන්තර්ජාතික බැඳුම් කර ඒවා මගින් කරපු මෙගා ව්‍යාපෘති විසින් රට ඉතාමත්ම බරපතල ණය අර්බුදයකට ලක් වෙනවාය කියන එක පිළිබඳ අනතුරු ඇඟවීම මම කළා. ඒ වගේම ඒ යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වුණා. ඒ සාකච්ඡාව ඇති වෙච්ච වෙලාවේ මේ පිළිබඳව මේ ණය කළමනාකරණය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාව මේ සියලු දෙනාගේම දැනගැනීම පිණිස ප්‍රොපෝසල් ටු මූව් ටුවර්ඩ්ස් ඇක්ටිව් ඩෙට් මැනේජ්මන්ට් කියන මාතෘකාව යටතේ මම හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. ඒක ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේ 2016 ඔක්තෝබර් 7 වෙනිදා මෙවැනි තත්ත්වයක් මේ රටේ ඇති වෙන බව ප්‍රකාශ කරමින් මේක පාලනය කිරීම සඳහා මේ පියවර ගන්නයි කියලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සමහර කැබිනට් සාමාජිකයෝ මෙතන ඉන්නවා. ඒ වගේම ඉන් වසරකට පස්සේ අද ජනාධිපතිතුමා එදා ආර්ථික සංවර්ධන ඇමතිතුමා හැටියට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවකට පිළිතුරු වශයෙන් මේ ණය කළමනාකරණය කිරීම සඳහා උපාය මාර්ගයක් සකස් කිරීම වෙනුවෙන් මම තවත් කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ කැබිනට් පත්‍රිකාවත් මම මේ අවස්ථාවේදී සභාගත කරනවා හැන්ඩ්සාට් ගත කිරීම සඳහා. ඇයි මේ අනතුරු අපි දැක්කා මීට වසර ගණනාවකට පෙර දශකයකට ආසන්න කාලයක සිස්සේ මේ අනතුරු අපි දැක්කා. අද මේ රටේ බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අපි යනවා, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගියහම අපේ ණය අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගෙවනවා කියලා. එහෙම දෙයක් නැහැ. අපිට අද තියෙනවා ඩොලර් බිලියන 50කට අධික ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය. ඒකෙන් ඍජුවම ඩොලර් බිලියන 39ක් ලංකා ආණ්ඩුව හා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවිය යුතු ණය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් වැඩිම වුණොත් අවුරුදු 3ක් ඇතුළත අපට බිලියන 3ක විතර මුදලක් ලැබෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපි කරා එන්නේ ඒ විතරක් නෙමෙයි, අපි බලාපොරොත්තු වෙන විවිධ රටවල ආධාරය අපි කියනවා අර බ්‍රිජ් ෆයිනෑන්සින් කියලා. ඒ තත්ත්වය අපිට එන්නේ අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කළොත් විතරයි.
ඔබතුමාගේ අවසාන විනාඩි දෙක, you have 2 more minutes sir. විනාඩි දෙකක් තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදේශ ණය තියෙනවා, දේශීය ණය තිබෙනවා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටලුව අද ඇවිල්ලා තියෙනවා. ඒ මොකද චීනය ප්‍රතිපත්තියක් හැටියට තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපිට පුංචි ආලෝකයක් ලැබුණා සැම්බියාවෙන්. ඒ අවස්ථාවේදී චීනය මැදිහත් වෙලා ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු කිරීමට යම් මාර්ගයක් පාදා ගැනීම කරන රජය වහාම ඒ සඳහා ක්‍රියා කළ යුතු වෙනවා. හැබැයි මතක තබා ගත යුතුයි මේ ණය ප්‍රතිහෝගත කරනවා කියන එකෙන් මොකද අදහස් වෙන්නේ? ණය ප්‍රතිහෝගත කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ගත්තොත් නම් දල දේශීය නිෂ්පාදනයෙන් 115% ප්‍රමාණයට අපගේ දල රාජ්‍ය මූල්‍ය පහසුකම් එහෙම නැත්නම් අපගේ gross financing need එක 2022 අපි සකස් කරගත යුතුයි. අද කීයද? අද 130 පන්නලා තියෙන්නේ. මේ 130 පන්නලා තිබෙන අපේ දල රාජ්‍ය මූලෙන අවශ්‍යතාවය මේ වසරේ ඉදිරිපත් කරපු අයවැයට අනුකූලව 15% දක්වා ගේන්නේ කොහොමද? කොහෙන්ද අපි කපන්නේ? මේ අත්හිටවපු ණය ගෙවීම මගින් 7% අපිට ලබා ගන්න පුළුවන්. ප්‍රාග්ධන වියදම් සියල්ලම නැවැත්තුවත් 4% ගන්න පුළුවන්. එහෙනම් ඉතිරි ටික කරන්න නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ජනාධිපතිතුමා අපිත් එක් කරපු සාකච්ඡාවේදී කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අදහසක් නැහැ කියලා. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර යුතුමයි. ඒ කියන්නේ මොනවද? භාණ්ඩාගාර බැඳුම් කර, භාණ්ඩාගාර බිල්පත්, ඒ වගේම ලංකා බැංකුව මහජන බැංකුව විසින් රජය ලබාගත් ණය, ගරු මූලාසන අරුදු මන්ත්‍රීතුමනි, ලංකා බැංකුවේ මහජන බැංකුවේ වත්කම් වලින් 157% ආණ්ඩුවට ලබා දීලා තියෙනවා. ඒ ඉන්න කෝටි සංඛ්‍යාත ජනතාවගේ තැන්පත්කරුවන්ගේ සල්ලි ඉතාම විනාශකාරී විදිහට ආයෝජනය කරලා තියෙනවා.
ස්තුතියි.
මේ කාලේ දැන් ඒවා ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම EPF ETF වල ආයෝජනය කරලා ඉන්න 80 ලක්ෂයක් ගිණුම් වලට මේකෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා නැත්නම් ඒක කරගන්න අමාරු නම් IMF එක නැහැ. IMF එකට ඒ ක්‍රියාවලිය නැත්නම් මේ කිසිම රටක් අපේ මේ big financing වලට ඉදිරිපත් වෙන්නේ
නැහැ.
එහෙනම් මොකද්ද අපි කළ යුත්තේ? ඒකයි මම කියන්නේ මේ සම්ප්‍රදායික ආර්ථිකයෙන් ඔබට ගිහිල්ලා මූල්‍ය අරමුදලේ නොවන මාවතක් තියනවද කියලා බලන්න අපි දැන් සූදානම් විය යුතුයි. එසේ නොවනවා නම් මේ ඉදිරි අවුරුදු දෙක අතිශය කණගාටුදායක තත්වයකට පත් විය යුතුයි. මට තව එක පොඩි කාරණයක් කියන්න දෙන්න. ආර්ථිකය අපි හිතනට වඩා ඉතා භයානක විදිහට ඇදවැටෙනවා. මම ඔබට කියන්නම් ඩීසල් පරිභෝජනය ගත්කල
ගරු මන්ත්‍රීතුමා අපට කාලය පිළිබඳව ගැටලුවක් තිබෙනවා.
ගිය මාර්තු මාසේ මට විනාඩි 10ක් තිබුණා. ගිය මාර්තු
මාසේ ඒ කාලේ වෙනස් වුණා මන්ත්‍රීතුමා.
1496ක් දවසකට ඩීසල් පරිභෝජනය කළා තියෙනවා. ජූලි මාසේදී ඒක 2299යි. 3/2කින් ඩීසල් පරිභෝජනය අඩු වෙලා තියෙනවා. ආර්ථිකය 3/2කින් සංකෝචනය වෙන්න නියමිතයි.
ස්තුතියි.
විදුලි ඉල්ලුම විදුලි කප්පාදුන අතර කාලේ තියෙන හපංකමක් හින්දා නෙවෙයි. විදුලි ඉල්ලුම 125කින් අඩු වෙලා තියෙනවා. ඒ නිසායි අද විදුලි කප්පාදුව නතර වෙලා තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් ඉඳ නෙවෙයි. ඒක නිසා ආර්ථිකය ඉතා ශීඝ්‍රයෙන් කඩා වැටීගෙන යනවා. ඒ බව අපි වටහාගෙන තේරුම් අරගෙන අපි විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් මූල්‍ය අරමුදලට යනවා.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට
පමණක් අපිට මේෙන් ගැලවෙන්න බැරි බව අවධාරණය කරමින්
මම නියඳ
වෙනවා.